එකයි විපරිණාම දුක්ඛ කියන එකයි. ඒකට සංඛාර දුක්ඛය තමයි නොදන්න එක. බුදු කෙනෙක් පෙන්නලා දෙන දුක්ඛාරය සත්‍ය පැත්ත. ඒකට දුක්ඛාරය සත්‍යයේදී තේරුම් ගන්න ඕන හටගත්තේ දුක, පවතින්නේ දුක, නැතිවෙන්නේ දුක කියන එක. ඒකට ඒ සංඛාර දුක්ඛ කියලා අහලා තිබුණාට ඒක සාමාන්‍යයෙන් අවබෝධ වෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. අනිත් දුක් නම් අපේ ඇඟට දැනෙනවා, හිතට දැනෙනවානේ. සංඛාර දුක්ඛය කියන එක එහෙම දැනෙන්නේ නැහැ. ඒක අහුවෙන්නේ, ඒක ගෝචර වෙන්නේ ප්‍රඥාවට. බුදුදහම ගෝචර වෙන්නේ ප්‍රඥාවට. ප්‍රඥාව දියුණු කරන්න තමයි මගපල පැත්තට යන්නේ. ඔව්, අවබෝධය. ඒකට මේ ආර්ය සත්‍ය ගෝචර වෙන්නේ ප්‍රඥාවට. ප්‍රඥාවට තමයි මේක තේරුම් ගන්න පුළුවන්. ඒතර දැන් අපි තේරුම් ගන්න උදව් කරගන්නවා බුදුදහම. දැන් බුදුරජාණන් වහන්සේ සංඛාර දුකයි කියනවා. සබ්බේ සංඛාරා දුක්ඛා. අපි තාම දන්නේ නැහැ. ඒකට මේක තේරුම් ගන්න විදිහත් මාර්ගිකුත් උන්වහන්සේ දේශනා කරනවා. මොකද ප්‍රඥාව වැඩුවොත්, ඒ විදිහට වැඩුවොත් තමයි මේක තේරුම් යන්නේ. සාමාන්‍ය කෙනා දන්න දෙයක් නෙවෙයි. මෙතනින් තමයි ලෝකෝත්තර දර්ශනේ පටන් ගන්න. ලෝකෙන් එතර වෙන දර්ශනය. අපිට තියෙන්නේ ලෝකෙට අයිති දැක්ම. ලෝකෙට අයිති දැක්මක ඉඳලා ලෝකෝත්තර දර්ශනයට. ඒක වෙන පැත්ත. ඒක තව විදිහකට කියනවා මේ ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු. සාමාන්‍ය කෙනා ඇත්ත කියන එක ආර්ය දර්ශනයේදී බොරු. ලෞකික දේවල්. ඊළඟට ආර්යයන් වහන්සේට ඇත්ත ලෝකයාට බොරු. ඒ කියන්නේ අපි දන්න එකේ එහෙමම අනිත් පැත්ත. ඈ? ඒකටත් තේරුම් ගන්න ඕනේ මේක මේ අපි දන්න දේ නෙවෙයි. එතනින් එහාට අපි දන්නේ ලෝකෙට අයිති පැත්ත. ලෝකෙට අයිති දේවල් ඕන තරම් දන්නවා. ලෝකෙන් එතර වෙන විදිහ තමයි මේ නොදන්න පැත්ත. ලෝකෝත්තර දර්ශනය කියන එක. එතකොට ඒකට එන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? එම ඉස්සෙල්ලත් කිව්වා එක ආර්ය සත්‍යයක් තේරුම් ගත්තොත් ආර්ය සත්‍ය හතරම එතන තියෙනවා. දුක්ඛ සමුදය, නිරෝධය, මාර්ගය. ඒකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය තිබුණොත් තමයි මාර්ගය පටන් ගන්න පුළුවන්. ආර්ය මාර්ගය පටන් ගන්න පුළුවන් සම්මාදිට්ඨිය තිබුණොත්. මොකද ලෝක ආර්ය ශ්‍රාංගික මාර්ගය පටන් ගන්නේ සම්මාදිට්ඨියනේ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප එහෙමනේ යන්නේ. මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න තමයි අපි ධම නුවණින් විමසන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒක ඇති කරගත්තොත් විතරයි මතක තියාගන්න මේ ධමේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. මතඵල ලබන්න පුළුවන් වෙන්නේ මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒකෙදි තියෙනවා ඥාන හතරක්, දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඊට දැන් දුක්ඛේ ඥානං ආවනම් අපිට අර වගේ ප්‍රශ්න එන්න බෑ. සබ්බේ සංඛාරා දුක්ඛාති කිව්වනම් ඒ දුකම තමයි. මේකනේ සබ්බේ සංඛාරා දුක්ඛාති කිව්වනම් සියලු සංස්කාර දුක වෙන්නේ. දැන් අපිට සියලු සංස්කාර දුක කියලා පේන්නේ නැහැ. සමහර සංස්කාර සැපයි, සමහර ඒවා දුකයි. ඒක අපේ අවබෝධයේ අඩුවක්. අපේ ප්‍රඥාවේ අඩුවක්. දහමේ වරද්දක් නිවේ කියන තැන ඉඳන් මේක හොයන්නේ. අපේ ප්‍රඥාවේ අඩුව. නේද? ඒකට දැන් අපි එක සංස්කාරයක් උදාහරණයට ගත්තේ මේ මේසේ කියන එක. මේස කියන්නේ සංඛාරයක් කියලා පිළිගන්නවනේ. දැන් අපට තීරෙන්නේ නැත්තේ ඔබ දුකයි.
පොඩක් කියන්න. සංඛාරයක තකස් වීමක් නේ.
ඔව්.
තකස් වීම නේද කොහොමද කියන්නේ?
ඔව් ඒක අපි මේ දැන් සංඛාර කියන එක දැන් මේක මේ ධහම තේරුම් ගන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා විදිය. ඒ වැඩ පිළිවෙලේ ගියොත් තමයි මේවා අවබෝධ වෙන්නේ. අපිට ඕන විදියට මේක අවබෝධ වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නපු වැඩ පිළිවෙල මොකද්ද? ධහම අවබෝධයට. නිවන මාර්ගයට පෙන්නපු වැඩ පිළිවෙල කොහෙද තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියලා මොකද්ද අපිට කරන්න කියපු ටික තියෙනවා එක සූත්‍රයක. ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්නේ සම්මා එතකොට සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? මොකද්ද වැඩ පිළිවිල? භාවනා ටික මොනවද කරන්න ඕන? මොන විදිහටද මේක කරන්නේ? ඒවා කොහෙද තියෙන්නේ? කරන්න ඕන වැඩ පිළිවිල කොහෙද තියෙන්නේ? සතිපට්ඨාන. සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. එතකොට සතිපට්ඨාන කීයක් තියනවාද? හතරයි. සතර සතිපට්ඨාන කියනවා නේද? කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මේක තමයි තියෙන එකම මාර්ගය. නිවන පිණිස. සතර සතිපට්ඨාන. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. මේක තමයි එකම මාර්ගය. මකටද සත්තානං විසුද්ධිය සත්වයාගේ විසුද්ධිය පිණිස නිවන පිණිස ඈ ඔව් ඒ නිවන පිණිස තියෙන එකම මාර්ගය කියන ඒකායන මාර්ගය ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය යදිදම් මොකද්ද චත්තාරෝ සතිපට්ඨා සතර සතිපට්ඨා ඒතර සතර සතිපට්ඨානේ වැඩෙනවා නම් විතරයි මේවා අවබෝධ වෙන්නේ වෙන විදිහක් නෑ ඒ හින්දා අපි බලන්න ඕන දැන් මේ මේකේ නුවණ ගන්න නම් කරන්න ඕන වැඩ පිළිවෙලක් බුද්ධ දේශනාවෙම තියෙනවනේ. ඒ විදිහට හොයන්නවා. නේද? අපට ඕන ඕන විදිහට හොයලා හරියන්නේ නැහැ. ඒක සතර සතිපට්ඨානේ පළවෙනි එක තමයි කායනුපස්සනාව. කායනුපස්සනාව තියෙන්නේ මොකටද? මොකුමක් සඳහාද? කය පිළිබඳව අනුපස්සනා කරන්න. නේද? කය. කය කිව්වහන් ಜಾති දෙකක් වෙන්නවා. අජ්ජත්ත කයයි බහිද්ද කය. ඉතී අජ්ජත්තං වා කායකානුපස්සී විහෙරති. මෙන්න මෙහෙම අජ්ජත්ත කයෙහි කායකානුපස්සී විහෙරති. බහිද්දාවා කායකානුපස්සී විහෙරති. බහිද්ද කයෙහි කායනුපස්සී විහෙරති වෙන්න ඕන. ඊළඟට අජ්ජත්ත බහිද්ද දෙක එකටත් කායනුපස්සී විහෙරති වෙන්න ඕන. අජ්ජත්ත බහිද්දාව කාය කායනුපස්සී විහෙරති. කය කියන්නේ මොකද්ද කියලා හොයාගන්නත් ඕන. ඒකේ කායනුපස්සී විහෙරති වෙන්නේ කොහොමද කියලා හොයාගන්නත් ඕන. නේද? තත්ත්වය කය කියන්නේ අජ්ජත්ත බහිද්ද කියන්නේ ඒක දෙපැත්තකට බෙදෙනවා. අජ්ජත්ත කියන්නේ අපේ අජ්ජත්ත ආයතන ටික. ඇහ කන නාසය දිව ශරීරය මනස නේද? බහිද්ද කියන්නේ ඒවට අරමුණු වෙන ඒවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. ඈ? ඒවායේ අරමුණු. අරමුණු වෙන ටික බහිද්ද. ආයතන ටික අජ්ජත්ත. නේද? අජ්ජත්ත ආයතන බහිද්ද. අරමුණු ටික බහිද්ද. දැන් ඇහැ අපේ පැත්තේ ඇහැට අරමුණු වෙන රූප ටික එළි නේ යා බාහිරයි නේ එතකොට ඒ බාහිර තියෙන ඔක්කොම රූප ටික බහිද්ද කයට අයිති නේද ඇහැට අරමුණු වෙන සීරම දැන් මනුස්ස ශරීර වෙන්න පුළුවන් ඈ ගස් කොළන් පණ ඇති පණ නැති සීරම සත්තු නේද දැන් මේ ෆෑන් එක මේ තියෙන ඒවා බුදු පිළිම මල් අරව මේවා සීරම ඔව් ඇහැට අරමුණු වෙන ඒවා ඇහැ නිසා දැනගන්නේ දැන් අපි මේ මේසේ තියනවා කියලා දැනගත්තේ ඇහෙන් දැකලා නේද ඇහැට අරමුණු වෙන හින්දා එතකොට ඔය මේසෙත් වැටෙනවා බහිද්ද කය කියන කොටසට. හරි. අපේ ඇහැ අපේ ශරීරයටයි තියෙන්නේ අජ්ජත්තකයි. ඇහැ අජ්ජත්තයි, ඇහෙන් දැනගන්න දේවල් බහිද්ද. එතකොට ඔය දෙකම ඇහැයි රූපයි කියන දෙකම වැටෙන්නේ රූපස්කන්ධය කියලා කියන්නේ ඕකට. ඇහත් රූපස්කන්ධය, ඇහෙන් දැනගන්න ඒවා රූපස්කන්ධය. පේන ඒවා දැන් මේසෙත් රූපස්කන්ධය. ඇහත් රූපස්කන්ධය. රූපයක් කියලා අපි හඳුන්වන දේ. නේද? සාමාන්‍ය ජීවිතේ රූප කියන්නේත් ඕවනේ. එතකොට ඒ රූප. රූප කියනකොට අපි පිළිගන්නවා ඒවා මොනවින්ද හැදිලා තියෙන්නේ? සතර මහා ධාතු. නේද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ තද ගතිය, වැගිරෙන ගතිය, රස්නේ සීතල, වායුමය ගතිය. අය හතර මූලික ධාතු ස්වභාව කියන. එතකොට අපි සාමාන්‍ය ලෝකයා පිළිගන්න දෙයක් ඕක. ඒක ඒ බුදුදහමේ විතරක් නෙමෙයි Hindu ආගමෙත් තියෙන. දැන් බුදුහාමුදුරන්ට කලිනුත් ලෝකේ ගැන හොයපු අය ওই ටික කියලා තියෙනා නේද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ. එතකොට ඒ කතාව කියන්නත් ඒ කියන්නේ බුදු කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. ඒක සමාජේ දන්න දේවල්. තදගතිය පඨවි කියන එක නේද? මේසේ පඨවි ස්වභාවය වැඩි කියන. තදගතිය වැඩි. මේ පොළවේ තදගතිය වැඩි. නේද? කුලංගේ වායෝ ගතිය වැඩි. මේ විදිහට කියනවා. එතකොට ඒවා හැදිලා තියෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ වලින් කියලා සාමාන්‍ය ලෝකයා අඳුරගන්නවා. එතන මතක තියාගන්න දැන් ඉස්සෙල්ලා කිව්වේ ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු වෙනවා. එහෙම එකක් තියෙනවා. දැන් අපි තාම ඔය ලෝකෙට අයිති ටික තමයි ඔය විස්තර කරන්නේ. මේසේ හැදිලා තියෙන්නේ පටවි ආපෝ තේජෝ වායය. අපේ ශරීරේ හැදිලා තියෙන්නේ පටවි ආපෝ තේජෝ වායය. එතකොට ඒ ශරීරයේ ස්වභාව ලක්ෂණ ටික. ඒ ටික තාම මේ දහමෙන් දකින්න ටික නෙමෙයි. බාහිර සාමාන්‍ය ලෝකයාට අඳුරගන්න පුළුවන්. ඔව්. ඒක කියන්නේ කවුද? බුදු කෙනෙක්ද? ලෝකෙට අයිති අයද? බුදුහාමුදුරුවෝ කියනවා ඒක. ඈ සාමාන්‍ය කෙනෙකුටත් වේ. ඒ පේන ටිකක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හරි. හැබැයි ඒක තාම ආර්ය දර්ශනේ නෙවෙයි. ආර්ය දර්ශනේට එන්න ඔතනින් පටන් ගන්න ඕන. රූපය කියන්නේ මෙන්න මේකයි. ඊට පස්සේ රූපය ගැන හොයන්න වැඩපිළිවෙලක් දෙනවා. ඒක තමයි ඒකේ කයෙහි කායනුපස්සී විහෙරති කියන කොටස. ඒ කයෙහි ඒ කය අනුව බලන්න ඕන. ඒ කය කියනකොට දැන් අපි යන මේසේ කියන්නේ කයක්. කයක් කියන්නේ ස්වභාවයක් කියන එක. දෙයක්, රූපයක්. හරි? කියන එක තමයි කය කියන්නේ. ඒකේ පණ ඇති ඒවත් කය, පණ නැති ඒවත් කය. රූපමය ගති. එතකොට අපි රූපයක් කියලා පිළිගන්න ඕන එකක් කයක්. දැන් සමහර වෙලාවට මේ හුස්මටත් කය කියනවා. හුස්ම කය. හරි? හුස්මට පණ නැහැ නේ නේද? ඒ වුණාට ඒකට කයක් කියලා කියනවා. ආස්වාස කය, ප්‍රාස්වාස කය. ඒ කියන්නේ මොනවා හරි දෙයක්. එතකොට මේ දෙයක් තියනවා නම් ඒකේ ඇත්ත හොයන විදිහ සතිපට්ඨානේ කියා දෙනවා. කායනුපස්සනාව. කොහොමද හොයන්න කියන්නේ ඊළඟට? කාය කායනුපස්සී විහෙරති කියලා කොහොමද කාය කායනුපස්සී විහෙරති වෙන්නේ? මේ සූත්‍රයේ ඊළඟට කියනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හරි? මොකක්ද කියන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. දැන් තියෙනවා වැඩක් කරන්න. සමුදය ධම්මානුපස්සී. පස්සී කියන්නේ දකින්න. මොකද්ද දකින්න කියන්නේ? සමුදය ධර්ම. කයක් තියනා නම් ඒකේ සමුදය ධර්මයේ දකින්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. තේරෙනවනේ සමුදය ධර්මය දකින්න සමුදය ධම්මානු පස්සේ මොකේද අර කයෙහි දැන් කයෙහි කය පිළිබඳව අනුපස්සනා කරනවා කියන්නේ ඒ කයෙහි දැන් අනුපස්සනා කරන්නේ කොහොමද ඒකේ සමුදය ධර්මය දකින්න මොකද්ද මේ සමුදය ධර්මය කියන්නේ ඊළඟ ප්‍රශ්න සමුදය කියන වචනේ කලිනුත් හම්බ වුණා දුකයි දුක්ඛ සමුදය නේ ඇතිවි සමුදය කියන්නේ හ්ම් දුක්ඛ සමුදය කියන්නේ දුක නෙමෙයි දුක හටගන්න ක්‍රමය. ඒකට සමුදය කියන්නේ දුක නෙමෙයි දුක හටගන්න ක්‍රමය. හටගත්තේ කොහොමද? නේද? සමුදය ධම්ම. එහෙනම් කය තියෙනකොට ඒ කය හටගත්තේ කොහොමද කියලා හොයන්න කියලා මේ කියන්නේ. හරි. එහෙනම් අපි දැන් මේ මේසෙට දැම්මොත් ඕක. මේසේ හටගත්තේ කොහොමද කියලා දකින්න කියන්නේ. සමුදය ධම්මානුපස්සී කොහොමද හටගත්තේ මේසේ? ලී වලින් ලීරලා හදලා තියනවා මේසේ නේද? ඒක එකක්. මේ කොටස් ටිකක් එකතු කරලා එක එක විදිහට තියලා මේක හදලා තියෙනවා නේද? සමුදය හටගත්තේ කොහොමද? මේසයක් හැදුවේ කොහොමද කියලා මේ ඔහොමනේ. තව ටිකක් බැලුවොත් කියයි ඕක පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙනවා. ඈ? ඔව් සකස් කරලා තියෙන්නේ කොහොමද? ඒක පඨවි ආපෝ තේජෝ තියෙන තැනක තමයි මේ මේ සකස් වීම කරලා තියෙන්නේ කියලාත් කියන්න පුළුවන් නේද? ඒ තව විදිහකට සමුදය හොයනවා. හ්ම්? දැන් ඔය මේසේ හැදිච්ච කෑලි ටික හරි ඒව හැදිච්ච පටවියාපෝ තේජෝ වායෝ හරි කොහෙද තියෙන්නේ? මේසේ තියෙන තැනම නේද? නේද? මේ මේසේ තියෙන්නේ Taman තුලද එළියද? එළිය. Taman තුල? මේ මේසේ තියෙන්නේ බාහිර. බහිද්ද රූපයන්. එතකොට ඒ බහිද්ද රූපේ හැදුන කෑලි ටික ඒවත් එතනමනේ එළියනේ නේද? එතකොට අපි යෝක හැදිච්ච පටවියාපෝ තේජෝ ආයෝ හෙව්වත් ඒකත් තියෙන්නේ එතනම. දැන් අපි සමුදය හොයලා තියෙන්නේ Taman තුලින්ද බාහිරෙන්ද? බාහිරෙන්. දැන් බුදුරජාණන් වහන්සේ සමුදය හොයන්න කියන විදිහ. බාහිරෙන් හොයන තාක්කල් ඇත්ත හම්බ වෙන්නේ නැහැ කියනවා. කොහෙන්ද හොයන්න කියන්නේ? තමාතු බඹයක් පමණ ශරීරය තුලින් දකින්න ලෝකයයි ලෝක සංකේය. දැන් අපි තාම ලෝකෙත් එළියේ ඇදිච්ච සමුදයක් එළි. නැන් තාම ආර්ය දර්ශනයට ඇවිල්ලා නැහැ. එතකොට ඕක හැදිලා තියෙන කෑලි ටික හරි පටවියාපෝ තේජෝ වායෝ හරි එළියේ ඒ කියන්නේ මේසේ තියෙන තැනම තියනවා කියන තාක්කල් ලෝකෙටයිද කතාවක් මිස ආර්ය දර්ශනේ නෙමෙයි. බුදු කෙනෙක් වෙන්නලා දෙන ධහම නෙමෙයි ලෝකෝත්තර ධහම නෙමෙයි. අවු දැන් සමුදේ හොයන්න ඕන Taman තුලින් නේද? දැන් කොහමද Taman තුලින් හොයන්නේ? අර ඉස්සෙල්ලා කිව්වේ. අපි කොහමද ඕක තියනවා කියලා දැනගත්තේ? ඔව් ඉස්සෙල්ලා මුලින්ම ගන්නකෝ ඇහෙන් දැකපු හින්දානේ නේද? දැන් මේ ආයතන වලින් අපිට ඇහැට තමයි මේසේ අහු වුනේ. ඇහැට පෙනුනේ නැත්නම් අපි මේසයක් ගැන දන්නේ නැහැ නේද? එතට ඇහැට පේන්න ඕන ඒක ගැන හිතන්න. දැන් ඇහැට පේන જાති ගොඩක් තියෙනවානේ ඇහි ඇහැක් හරියට අර කැමරාවක් වගේ නේද? කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තොත් අන්න ඒ ටික තමයි මේ ඇහැට දැర్శණය වෙන්නේ. එතකොට ඇහෙත් තියෙනවා ලෙන්ස් එකක් කාචයක් තියෙනවා ඒ කාචයට අහු වෙන ටික නේද එතකොට ඇහ ඇතුලේ ප්‍රතිබිම්බයක් හැදුවොත් ඔන්න මේසයක් වගේ එකක් ඕකේ තියෙනවා ෆොටෝ එකක් ගත්තොත් මේසයක් වගේ හැඩයක් තියෙනවා නේද එතකොට ඇහ ඇතුලේ සකස් වෙන ප්‍රතිබිම්බෙ නිකන් මේසයක් වගේ හැඩයක් තියෙනවා හැබැයි දැන් කැමරාව ෆොටෝ ගන්නකොට කැමරාව දන්නවද ওই ෆොටෝ එකේ තියෙන්නේ මේවා මේකේ මේවා කියලා කැමරාව දන්නේ නැහැ එයාට පුළුවන් ෆොටෝ ගන්න විතරයි ඒකට ඇහැට පුළුවන් වර්ණ සටහන අරන් දෙන්න විතරයි ඒකේ තියෙන්නේ මොනවද කියන්නේ එයාට බෑ ඒකේ තියෙන්නේ මොනවද කියලා අඳුරගන්නේ කවුද සිත නේද දැන් දකින්නේ මොනවද කියලා කියන්නේ හිත නේද හැනිමේ හිත දැනගන්න. නේද? ඇහෙන් තේනේවයි තියෙන්නේ මොනවද කියන්නේ? සිත. අඳුරගන්නේ සිත. එතකොට ඇහැට තනියෙන් බැහැ දකින්න. ඇහැයි මනසයි. මේ දෙකම වැඩ කරන්නේ. චක්කායතනයයි මන ආයතනයයි දෙකම වැඩ කරන්නේ. හරි? දැන් චක්කායතනෙන් වර්ණ සටහන ආරම් දෙනවා මන ආයතනෙන් ඒක ගැන හිත. ඔය වැඩ දෙකම වෙලා නේද මෙතන මේසයක් තියනවා කියලා කිව්වේ. ඇහත් වැඩ කරන්න ඕන හිතත් වැඩ කරන්න ඕන. අනේ දැන් ඇහැ වැඩ කළේ නැත්තම් ඇස් පේන්නේ නැති කෙනෙක් හිටියොත් එයා දන්නවද මේසයක් තියනවා කියලා? නෑ. නෑ අනිවාර්යෙන් ඇහෙන් දකින්න එක වෙන්නේ. ඉතින් අපි දකින හැම එකක් ගැනම අපි හිතන්නේ නැහනේ. ඊ දැන් ඔන්න මේසෙට අදාළ එක ගැන කල්පනා කරන්න ඕනේ මේ රූප කොටස අරගෙන. ඒකට හිතුවම තමයි මේක මේසයක් කියලා තේරුම් ගන්න. එතකොට ඇහෙන් දැක්ක පළියට හිතුවේ නැත්නම් ඒත් දන්නේ නැහැ. දැක්කේ නැත්නම් ඒත් දන්නේ නැහැ. දැකපු දේ ගැන කල්පනා කළේ නැත්නම් ඒත් මේසයක් කියලා දන්නේ නැහැ. එතකොට ඇහැයි මනසයි දෙක නිසා නේද දැන් මේසයක් තියෙනවා කියලා දැනගත්තා. ඔව්. හැබැයි අපි දැනගත්තේ එළියේ මේසයක් තියෙනවා. බහිද්ද රූපේ. ඒක ගැන තමයි දැන් හොයාගෙන යන්නේ. බහිද්ද රූපේ සමුදය මොකද්ද කියලානේ දැන් අහන්නේ. සමුදය ධම්මානුපස්සතිය. ඒ බාහිර රූපේ සමුදය මොකද්ද? මේසේ සමුදය මොකද්ද කියලා දැන් Taman තුලින් හොයනවා. අපේ ඇහෙන් දකින්න ඕන, අපේ හිතෙන් හිතන්න ඕන. නේ? දැන් Taman තුලින් ඔන්න පොඩි සමුදයක් හම්බුණා. මේ ආයතන දෙක වැඩ කළේ නැත්තම් ඕක අපේ ලෝකෙට නැහැ. නේද? චක්කායතනේ මන ආයතන. ඊළඟට බලන්න තියෙනවා දැන් මේ ධහමේ තියෙනවා ඇහත් පිරිසිඳ ආයතන පිරිසිඳ දකින්න. ඇහ පිරිසිඳ දකින්න, මනස පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්නවා කියන්නේ ඒවට කරන්න පුළුවන් මොකද්ද කියලා ඇත්ත ඇති හැටි දකින්න. එතකොට ඇහට පුළුවන් මොකද්ද? වර්ණ සටහනක් කරන් දෙන්න විතරයි අර ෆොටෝ එකක් ගන්නවා වගේ. හරි? ඊට වඩා දෙයක් ඇහැට බෑ. හිතට පුළුවන් මොකද්ද? හිතා. නේ? ඊට වඩා දෙයක් හිතට කරන්න බෑ. හිතට ගිහින් එළියේ රූප හදන්න බෑනේ. හිතට පුළුවන් කල්පනා කර කර ඉන්න නම් පුළුවන් නේද? දැන් බලන්න කවුද එළියේ මේසේ සකස් කළේ කියලා. ඇහැට පුළුවන්ද එළියේ මේසේ සකස් කරන්න? බැහැ. ඇහැට පුළුවන් වර්ණ සටහන හදලා දෙන්න විතරයි. ඈ? එතකොට මේසේ සකස් කළේ කවුද? ඇහැද හිතද? හිත නේද? ඔය පේන දේ මේසයක් තියනවා කියලා කිව්වේ හිත නේද? කල්පනා කරන්න ගිහින් නේද? එහෙනම් මේසේ සකස් කළේ හිත. ඇහැ නෙවෙයි. නේද? ඔව්. දැන් බලන්න හිතෙන් සකස් කරන ඒවා තියෙන්නේ එළියේද Taman තුලද? Taman තුල. හිතනවා කියන්නේ Taman තුල ක්‍රියාවලියක්. ඒකට පාලියෙන් කියනවා මන ධම්ම මනෝ. නේද? මනසට අරමුණු වෙන්නේ ධම්ම. ධම්ම කියන්නේ මනසෙම නිර්මාණ මිසක් මේ බාහිර තියෙන ඒවා නෙවෙයි. දැන් අපි මෙතන ඉඳන් gedara sihikalu ගෙදර මතක් කරන්න පුළුවන් නිතරම මතක් වෙනවා. දැන් මතක් වෙන්නේ එහෙ තියෙන ගෙදරද, දැන් මේ මොහොතේ එහෙ තියෙන ගෙදරද, හිතෙන් හදන ගෙදරද? අපිට හිතන්නේ නම් එහෙ ගෙදර කියලා නේද? ආයතන තියෙන එකම නම් දැන් පේන්නේ කියන්න බලන්න ඕන. දැන් කවුද ගෙදෙට්ට ආවා, කවුද ආවි කියලා කියන්න පුළුවන්ද? එහෙනම් එහෙ තියෙන ගෙදරද ඔය පෙනීලා තියෙන්නේ? ගෙදර මතක් වුණාට පෙනීලා දෙන්නේ හිතෙන් හදපු ගෙදර නේද? ඒ කියන්නේ හීනයක් දැක්කා වගේ, මනසෙන් හදපු එක මනස දැක්ක. දැන් ඔය දැක්කේ මේ මොහොතේ ළිය තියෙන එක නෙවෙයි, හිතේ සකස් කර නේද? දැන් මං කිව්වොත් ඔයාලා තව උදාහරණයක් ගමු. මොන රුවන්වැලි සෑය මොන වගේද කියලා පේනවා නේ. කොහෙද තියෙන්නේ? අනුරාධපුරේ. ඒකද දැන් පේන්නේ? මේ මොහොතේ පේන්නේ. අනුරාධපුරේ තියෙන එකද හිතෙන් හදන එකද? හිතෙන් හදන එක. අපි හිතන්නේ අරහෙ කියලා. ඒ වුණාට හැදිලා තියෙන්නේ සමන් තමන් තුල නේද? දැන් මං කිව්වොත් ඔන්න නෙළුම් මල. හොඳට පේනවා නේද මොන වගේද කියලා? දැන් පේන්නේ ඇහැටද හිතටද? හිතට. එතකොට ඒක තියෙන්නේ එළියේද හිත ඇතුලේද? හිතට පේන එක. සිත ඇතුල. අපිට මතක් වෙන්නේ එළියේ කියලා. ඒ වුණාට ඇත්තටම පෙනීලා තියෙන්නේ මේ මොහොතේ හිතට. මේ මොහොතේ හිතෙන් හදපු දෙයක් හිතට නේද? ඒතර මතක තියාගන්න හිතට පුළුවන් හිතෙන් හදන දෙයක් දැනගන්න විතරයි. ඒකයි මන ධම්ම මනෝ විඥාන කියන්නේ. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියනවා. මනෝ පුබ්බං ගමා ධම්මා, මනස තමයි පෙරටුව ඉන්නේ, ඉස්සෙල්ලා ඉන්නේ මනස. ධම්ම නෙවෙයි. එතකොට මනස තමයි මේකේ ශ්‍රේෂ්ඨ. එතකොට ධම්ම කියන එකේනා මනෝමය දෙයක්. මනසෙන් ධම්ම හදලා තමයි මනස එදිහා බලන්නේ. දැන් අපි රුවන්වැලි සෑය මනසෙන් හදලා ඒක දිහා බලනවා. මේ මොහොතේ නේද? මන ධම්ම මනෝ විඥාන. ධම්ම ටික තියෙන්නේ මනස තුල මිසක් එළිය නෙවෙයි. දැන් බලන්න හෙන් දකින එකේ නිකන් චිත්‍රයක් වගේ තියෙනවා, ෆොටෝ එකක්. ඒක ගැන ෆොටෝ එක දිහා බලාගෙන දැන් හිත කල්පනා කරනවා. කල්පනා කරනකොට ඔන්න මේ ඔය පේන්නේ මේසයක් කියලා කියනවා හිත. ඒකට මේ මේසේ නිර්මාණය වෙන්නේ දැන් වර්ණ සටහන දිහා බලලා මේසේ කියන අදහස එන්නේ හිතේනේ. ඒකට හිත දැනගන්න දේ තමයි මේ මේසය කියන්නේ. හොඳ හිතට පුළුවන් හිතන්න විතරයි, එළි රූප හදන්න බෑ. නේද? එහෙම තමයි. ඔව්. දැන් බලන්න අපි දැන් එහෙ අනුරාධපුරේ ගිහින් ඕක දැකලා තියෙන හින්දා ඒ වගේ එකක් නැවෙනවා. ඔව්. දැන් කවුරු හරි දැකලා නැති කෙනෙකුට රුවන්වැලි සෑය කිව්වොත් ඒකම වෙයිද? නැහැ. එයාට වෙනස් දෙයක්. නේද? එතකොට මේ මැවිලා තියෙන්නේ කලින් අත්දැකපු එකක්. පෙර ඇසුරක්. ඒකට කියනවා ආශ්‍රව කියලා. කලින් ඇසුරු කරලා ඉතුරු කරගත්තු ඒවා. හරි? අතීත අත්දැකීම්. එතකොට ආශ්‍රව ටික උදව් වෙනවා දැන් එක හදන්න. හරි? දැන් අපිට රුවන්වැලි සෑය මැව්වේ ආශ්‍රව වලින්, පෙර ඇසුරකින්. ඔය පේන චිත්‍රය. ඔව්. දැන් නෙළුම් මල කියනකොට නෙළුම් මලක් හදන්නේ පෙර ඇසුරකින්. අතීත අත්දැකපු එකක් තමයි අපිට දැන් පේන්නේ. දැන් අපිට ඔතන සිහිය නුවණ නැහැ මේ හිත මොකද්ද කරන්නේ කියලා. අපි හිතනවා එළියේ තියෙන එක තමයි මේ දකින්නේ කියලා. ඒක තමයි ලෝකෙට ආйти විදිය. සාමාන්‍ය ලෝකයා හිතන්නේ ඔය එළියේ තියෙන එක තමයි දැන් මතක් කළේ කියලා. දැන් මේ මතක් කරන්නේ පෙර අත්දැකීමක් නං, අතීත සිද්ධියක් නං. ඒක කොහොමත් මේ මොහොතේ තියනවා වෙන්න බෑනේ. අතීතේ ගෙවිලා ඉවර. ගෙවිලා ඉවර වුණ දෙයක්නේ දැන් සිහි කරන්නේ. අතීතයක් කියනකොට. ඕක අපිට පේන්නේ. අර නුවණින් බැලුවොත් විතරයි පේන්නේ. හරි. එතකොට ඔන්න ওই ටික තමයි බුදුහාමුදුරෝ පෙන්නන්නේ. මේක වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න. සමුදය හොයාගන්න. හටගන්නේ කොහොමද? හරි. එතකොට දැන් එකක් තමයි මේ සිද්ධිය ගත්තොත් ඇහෙන් මේ පින්තූරේ අරන් දෙනවා. මනසෙන් ඒක ගැන කල්පනා කරනවා. කල්පනා කරනකොට උදව් වෙන්නේ කලින් අද්දකින්. මේ මොහොතේ ඒවා නෙවෙයි. මේ මොහොතේ චිත්‍රය. ඒවා අඳුරගන්නේ අපේ පෙර ඇසුරින්. නේද? එතකොට ඔය තේන්නේ මේසයක් කියන්නේ අපේ කලින් අද්දකින් ටික නේද? අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන එක කියලා. ඒුණාට එළියේ තියෙන එක නෙවෙයි කලින් අද්දකින් ටික මේසය කියන එක ඉන්නේ. දැන් මේසෙට අයිති ලක්ෂණ ටික ඔකේ තියෙනවානේ. මේසේ හයියයි ඕක උඩ මේවා තියන්න පුළුවන්, බරක් දරන්න පුළුවන්, අරවා මේවා ටික. ඒවා ටික කොහෙන්ද? කලින් පෙර ඇසුර. අපි දන්නේ නැහැ ඔයාවේ පෙර ඇසුර කියලා. අපි හිතන්නේ අර එළියේ තියෙන එකේ ටික අපි දැනගන්නවා කියලා. තේරුණා? අපි සාමාන්‍ය ලෝකේ මට්ටම තමයි ඔය දැනගත්තේ එළියේ තියෙන එකේ විස්තර. එළියේ තියෙන එක දැන් තේින්නේ ඒකේ ගති ටික තමයි මේ දැනගත්තේ කියලා. ඒ වුණාට ඒකේ ගති ටික නෙමෙයි දැනගෙන තියෙන්නේ, අපි කලින් ඉගෙන ගත්ත ටික. පෙර අද්දකින් ටික. හරි. ඒකට අතීත දේවල් ටිකක් ඇදලා ගන්නවා මෙතෙන්ට. හරි. ඔන්න ඕක සිහිය නුවණ පිහිටන්න කියනවා මෙතෙන්ට. ආයතන ගැන සිහිය නුවණ පිහිටන්න. එතකොට ඇහැට පුළුවන් වර්ණ සටහන හදලා දෙන්න, හිතට පුළුවන් හිතන්න. හිතනවා කියන්නේ එළිය එකක් නෙවෙයි. හිත ඇතුලේ සිද්ධිය. එතකොට ඇත්තටම ඉස්සෙල්ලා මේසයක් හැදිලා තියෙන්නේ හිත ඇතුලේ නේද? ඔය බව නොදන්න කමට නේද අපි විශ්වාස කරන්නේ ඔය දැනගත්තේ එළියේ තියෙන දේ ගැන කියලා. හිතෙන් හිතපු බව නොදන්න කමට, එතන සිහිය නොවන නැති කමට අපේ පරණ පුරුද්දට, ලෝකෙට ඇති පුරුද්දට අපි හිතනවා ඔය දැන් මේ හිතන්නේ එළියේ තියෙන දේ. ඒකේ ලක්ෂණ ටික තමයි මේ දැනගන්නේ කියලා. ඒ උනාට ඇත්තටම දැනගෙන තියෙන්නේ හිතෙන් කියපු ටික හිත දැනගෙන. ඒ බව නොදන්න කමටයි ඔත බාහිර දෙයක් කියලා බාරගත්තේ. ඔන්න දැන් හිතෙන් හදපු එක දැනගෙන ඒ බව නොදන්න කමට අපි එළිය දෙයක් සකස් කරනවා. වෙන්න. ඇත්තටම උනේ හිතෙන් කියන දේ හිත දැනගත්තා. ඔය බව නොදන්න කමට අපි සකස් කරනවා ලෝකෙට අයිති දෙයක්. ඔක තමයි මේ නොදන්න කමට හදන දේ. අවිද්‍යාවෙන් හදන දේ. අවිද්‍යාවෙන් සකස් කරන. අවිද්‍යාපච්චයා සංඛාරා කියන්නේ. අවිද්‍යාවෙන් සකස් කරන. දැන් ඕක අපිට තේරෙන්නේ නැහැ අපේ මෝඩකම කියලා. ඕක තේරුම් ගන්න අර උපමා ගන්න. දැන් බල්ලෙක් වතුරට එබෙනකොට ඌ වතුරට බුරනවා. ඇයි බුරන්නේ? තව බල්ලෙක් වතුරේ ඇති කියලා හිතාගෙන. දැන් ඌට එහෙම හිතුනේ ඇයි? ඇහැට පේනවා. නේද? ඡායාව පේනවා. ඒක අදන්නේ අපිනේ, බල්ලා දන්නේ නැහනේ. බල්ලගේ ඇහෙන් පෙන්නන පින්තූරේ බල්ලෙක් වගේ තියෙනවා. නේද? ඇහක් දැන් කැමරාවකින් ෆොටෝ එක ගත්තොත් ඒකේ බල්ලෙක්ගේ හැඩයක් තියෙනවා. හැඩයක් තියෙනවා. ෆොටෝ එකක් ගත්තොත් බල්ලෙක්ගේ හැඩයක් තියෙනවා. ඉතින් බල්ලගේ ඇහෙන් හදන එකේ බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා. අපි දන්නවා ඒක උගේ ඡායාව කියලා. ඌ දන්නේ නැහනේ. නේද? එතකොට ඇහෙන් හදලා දෙන එක ගැන ඌ කල්පනා කරනවා. ඒක බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා. ආ, ඔහොම පේන්නේ බල්ලෙක්. යන පෙර ඇසුර. කලින් අත්දැකීමෙන් කියන ඔය හැඩේ බල්ලෙක්. නේද? ඒ හිතන එක. ඇහෙන් දකිනවා, හිතෙන් හිතනවා. තුන්වෙනි එක තමයි හිතපු බව දන්නේ. ඔය එළියේ දේ තමයි දැනගත්තේ. කියලා විශ්වාස කරනවා. හරි. හිතෙන් කියපු දේ හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැහැ. බල්ලට කොහොමත් නුවණ
නැහැනේ.
එතකොට ඌ හිතන්නේම අර එළියේ තියෙන දේ තමයි මේ දැනගත්තේ. ඇහෙන් දැකලා දැනගත්තා. එතකොට ඇහෙන් පේන දැන් වැරද්ද කොතනද? ඇහෙන් පේන එකේද වැරද්ද? නැහැ. ඊළඟට හිතන එකේද වැරද්ද? දැන් අපි ෆොටෝ එකක් දිහා බලාගෙන බල්ලෙක් වගේ තියෙන අපි හිතනවා මේ බල්ලෙක්. හිතන එකෙත් වැරද්දක් නැහැ නේ? බල්ලෙක් වගේ හැඩයක් තියෙනත් අපි බල්ලෙක් කියලා හිතනවා. හිතන එකෙත් නෙමෙයි වැරද්ද. කොහෙද වැරද්ද තියෙන්නේ? ඔය බල්ලා ඉන්නේ එළියේ. කිව්වොත් නේද වැරද්ද? يعني වතුරේ බල්ලෙක් හදන්නේ එළියෙන් තියෙන කොට නේද? පිටින් තියෙන කොට. අතන බල්ලා මෝඩ වෙන්නේ. ඔය බල්ලා වතුරේ ඉන්නවා කිව්වොත් නේද? ඇහෙන් දකින එකෙත් නෙමෙයි වැරද්ද. හිතෙන් හිතන එකෙත් නෙමෙයි. හිතන බව නොදැන ඔය දැනගත්තේ එළියේ තියෙන ලෝකෙට අයිති දෙයක් කිව්වොත් නේද වැරද්ද? සතර මහා ධාතුක කළොත් නේද වරදින්? හිතෙන් හිතපු එක සතර මහා ධාතුක කළොත් නේද රැවටෙන තැන? දැන් හිතට පේන්නේ සතර මහා ධාතුකක් නෙමෙයිනේ. ධම්ම කියන්නේ මනස නිර්මාණයන්නේ අල්ලන්න පුළුවන් එකක් නෙමෙයිනේ නේද? හීනයක් වගේ දෙයක් නේ හිතෙන් හදන දේ හිත දැනගන්න නේද? ඒක එළියේ තියෙන සතර මහා ධාතුකක් කළොත් නේද රැවටෙන්නේ? ඔන්නාවේ සතර මහා ධාතු රූපේ සකස් කරනවා මේ හිතපු බව නොදන්නකම. ඔන්න සංස්කාරය. වෙබ්බා. ඒ නිකන් සංකාරයක් නෙවෙයි අවිද්‍යාවෙන් කරන සංකාරය. මෝඩකමට කරන සංස්කාර. දැන් වතුරේ බල්ලෙක් කියන එක මෝඩකමට කරන සංස්කාරයක් නේද? අවිද්‍යාව. ඒ මෝඩකමට තමයි අවිද්‍යාව කියන්නේ. නොදන්න. ඇත්ත ඇති හැටි නොදන්න. අවිද්‍යාව. මේ දැන් බල්ලා වතුරට එබිලා විද්‍යාවෙන් සංස්කාරයක් කරනවා. මොකද්ද? බල්ලෙක්ව හදනවා. සතර මහා ධාතු බල්ලෙක්ව නිර්මාණය කරගන්නවා. ඒ කියන්නේ ලෝකෙට අයිති බල්ලෙක් හදනවා. උගේ හිතෙන් හදපු බල්ලෙක් කියලා නොදන්න කමට ලෝකෙට අයිති බල්ලෙක්ව පිහිටවන. ලෝකයක් සකස් කරනවා කිව්වත් ලෝකම තමයි. දැන් ඒ බල්ලගේ මානසිකත්වයට ගියොත් ඒ ලෝකෙයි ලෝකේ හදපු හේතුව අවිද්‍යාවයි කොහෙද තියෙන්නේ? බල්ලගේ මනස තුලම නේද? ලෝකයයි ලෝක සමුදයයි තියෙන්නේ තමන් තුල නේද? ඒත් අපිත් අවිද්‍යාවට දෙයක් හැදුවෝ. හදපු දෙයයි අවිද්‍යාවයි අපි තුලම නේද? තමා තුල. කර බුදුහාමුදුරුව පෙන්නන ඔන්න ඇත්ත දකින්න ඕන නම් ලෝකයයි ලෝක සමුදයයි තමන් තුලින් දකින්න. බාහිරෙන් හොයන දාක්කල් ඇත්ත අහු වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය ලෝකයා හොයන්නේ එළියෙන්. බුදුහාමුදුරුව පෙන්නනවා මේක තමන් තුලින් හොයන්න ලෝකයයි ලෝක සමුදයයි. දැන් පුළුවන් ද මේසේ සමුදය තමන් තුලින් දකින්න? ඇහෙන් දැක්කා හිතෙන් හිතුවා. ඔය සිද්ධි දෙකනේ ඉන්නේ. ඇහෙන් දැක්කා හිතෙන් හිතුවා. හිතන දේ එළිය තියෙන්නේ කියලා විශ්වාස කළා. ඔය ටික නේද උනේ? පළවෙනි දේ ඇහැට පේන්න ඕන. දෙවෙනි දේ පේන දේ ගැන කල්පනා කරන්න. තුන්වෙනි එක තමයි කල්පනා කරපු එක තියෙන්නේ එළිය කියලා දැඩිව විශ්වාස කරන ගතිය. ඒක අවිද්‍යාවෙන් කරන්නේ. හිතෙන් හදපු බව හිතට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. ඒක දකින්න නම් මේ ආයතන වලට සිහිය නුවණ පවත් ගන්න ඕනේ. ඕකට තමයි සමුදය ධම්මානුපස්සී වෙන්න කියන්නේ. මේ බහිද්ද කය සකස්ුනේ කොහොමද කියලා සමුදය ධර්මයේ දකින්න. දකින්න වෙන්නේ ප්‍රඥාව. හරි. එළියේ කයක් තියනවා නම් එළියේ දෙයක් තියනවා නම් සමුදය ධම්මානුපස්සී වෙන්න. ඔන්නඔක තමයි කායානුපස්සනා සතිපට්ඨාන. සමුදය ධම්මානුපස්සීවා ආයස්මින් විහෙරති. එතකොට ඒ සමුදේ එළියෙන් හොයන්න එපා, තමන් තුලින් හොයන්න කියලා වෙනම දේශනා තියෙනවා. හරි. එතකොට අපිට පේනවා ඔය අපි කය කියලා බාරගත්තු එක අවිද්‍යාවෙන් කරපු සංකාරයක් නේද? දැන් ඔය මේසයක් කියලා එළියෙන් බාරගත්තු එක අවිද්‍යාවෙන් ආයතන මුලාවෙන් කරපු සංස්කාරයක් නේද? ආයතන වලට සිහිය නුවණ නැති කම. හරි. දැන් අපිට ඔක තාම තේරෙන්නේ නැහැ. අපි සතිපට්ඨානේ වැඩලා නැහැ නේ. ඒකට තමයි අර බල්ලගේ උපමාවරන් හිතන්න කියන්නේ. දැන් බල්ලා නම් මෝඩකමට වතුරේ බල්ලෙක් හදලා කියලා අපි දන්නවනේ. එතන සමුදේ අපි දන්නවා. මොකද බල්ලගේ මෝඩකම තියෙනකම් වතුරේ බල්ලා ඉන්නවා. අපේ මෝඩකම යෙදෙන්නේ නැති හින්දා අපිට වතුරේ බල්ලෙක් උපදින්නේ. එතකොට සමුදේ තිබුණත් ඵලය තියෙනවා. සමුදේ යෙදුන්නේ නැත්තම් ඵලයක් හටගන්නේ. ඔකට කියනවා මේ ඇති කල්ලි මේ වේ, මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති. ඔකට කියනවා පටිච්ච සමුප්පාදය කියලා. මේ ඇති කල්ලි මේ වේ, ඒ කියන්නේ හේතුව තියෙනකොට ඵලය තියෙනවා. හේතුව යෙදුම් නැත්තම්, සමුදේ යෙදුම් නැත්තම් ඵලයක් උපදින්න විදිහ නැහැ. දැන් බල්ලගේ මෝඩකම තියෙනකම් වතුරේ බල්ලෙක් ඉන්නවා. උගේ මානසිකත්වෙට මෝඩකම තියෙනකම් බල්ලෙක් ඉන්නවා. මෝඩකම යෙදුම් නැත්තම් බල්ලෙක් ගැන කතා කරන්න පුළුවන් වෙයිද? හටගන්නේ. සමුදේ යෙදුම් නැත්තම් හටගන්නේ. එතකොට ඔන්න ඔය නූපදින ගතියට කියනවා නිරෝධය කියලා. නූපදින හටගන්න නැහැ. නිරෝධයි. හරි. හටගත්තු දෙය නැති වුණ කතාවක් නෙවෙයි මේ කියන්නේ. සමුදය තිබුණත් හටගන්නවා, සමුදය ඉදුන් නැත්තම් හටගන්නේ, උපදින්නේ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං න හෝති. න හෝති. ඵලය න හෝති. හටගෙන නැහැ. ඉපදිලා නැහැ. වතුරේ බල්ලගෙන් පැහැදිලි නේද ඒක? සමුදේ දෙනකන් වතුරේ බල්ලා ඉන්නවා. මෝඩකම තියෙනකන් බල්ලෙක් ඉන්නවා කියලා දෙඩිව විශ්වාස කරනවා. ඒකනේ වතුරට බුරන්. හරි. මෝඩකම දුරු වුණ දවසට බල්ලෙක් උපදීද? උපදින්නේ. එතකොට මේ වතුරේ ඉන්න බල්ලගේ ඇත්ත தත්ත්වේ නිරෝධයි නේද? මෝඩකම මත නේද උපද්දගෙන තියෙන්නේ? ඇත්ත தත්ත්වේ නිරෝධයි. නිරෝධයි කියන්නේ නැති වෙලාද ඉපදිලා නැද්ද? නිරෝධයි කියන්නේ තිබුණ දේ නැති වුණාද ඉපදුනේ නැද්ද? වතුරේ බල්ලා නැහැ කියන්නේ ඉපදිලා නැහැ නේද? එතකොට හිටිය එකෙක් නැති වුණාද? වතුරේ බල්ලා තමයි මං අහන්නේ. ගොඩ ඉන්න බල්ලා නෙමෙයි. වතුරේ බල්ලෙක් හටගෙනම නැහෙනි. මෝඩකම මතනේ උපද්දන්නේ. එන ඇත්ත தත්තේ නිරෝධයි නේද? ඉපදිලා නැහැ. මෝඩකම තිබුණොත් උපද්දන. අවිද්‍යාව තිබුණොත් සකස් කරනවා. අවිද්‍යාව යෙදුන් නැත්තම් සකස් වෙන්නේ. අන්න ඕකට කියනවා පටිච්ච සමුප්පන්න බව කියලා. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ වේ. ඉමස්මින් අසති ඉදං නහෝති. සමුදේ යෙදුන් නැත්තම් ඵලය නහෝති. කතා කරන්න බෑ. ඒ කතා කරන්න බැරි කම තමයි නිරෝධය. ඒ කියන්නේ හටගෙන නැහැ. හරි. හටගෙන නැති ස්වභාවය, ඉපදිලා නැති ස්වභාවය. ඔකට කියන අනුත්පාද නිරෝධය කියලා. ඉපදිලා නැති. රහත් වෙනවයි කියන්නේ, රහතන් වහන්සේ කියන්නේ ඉපදීම නවත්තන එක. ඉපදීම නවත්තන එක. අසංකතේ අන්න හරි. අපි සංකතයි. අසංකත කියන්නේ සමුදේ යෙදිලා නැහැ, හටගන්නේ නැවත නෙමෙයි. දැන් වතුරේ බල්ලා නැවත හටගන්නේ වතුරේ බල්ලා නැවත හට ගැනීමක්ද? හටගෙනම නැහැ. රහතන් වහන්සේට අපි මෝඩකමට හදන ඒවා හදන්නේ නැහැ. අපි මෝඩකමට අපි ආයතන මුලාවෙන් හදන ඒවා, අපි අවිද්‍යාවෙන් හදන ඒවා අවිද්‍යාව දුරුකල මනසට හැදෙයිද? හැදෙන්නේ නැහැ. දැන් බල්ලා මෝඩකමට වතුරේ බල්ලෝ හැදුවට අපි හදනවද? නෑ. ඇයි? ඒ මෝඩකම යෙදෙන්නේ නැහැ. එතකොට අපි මෝඩකමට එළියේ හදනේ ආයතන මුලාවෙන්. ඒව රහතන් වහන්සේට හැදෙයිද? හැදෙන්න බෑ. ඉතින් අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි මෝඩකමේ ඉන්න හින්දා. දැන් බල්ලට තේරෙන්නේ නැහැ මෝඩකමට බල්ලෙක් හැදුවා කියලා. ඌ හිතන්නේ බල්ලෙක් ඉන්න හින්දා පේනවා කියලානේ. ඉතින් අපිට හිතෙන්නේ මේකයක් තියෙන හින්දා පේනවා. අර බල්ලගේ මානසිකත්වය. ඇයි අපි තාම සමුදේ ධම්මානුපස්සී උනේ නැහැ? කායනුපස්සනාව වැඩුවේ නැහැ. කායනුපස්සනාව වැඩුවත් පේනවා මේ ආයතන මුලාව තියෙනකන් ඔහොම හිතනවා. ඔහොම විශ්වාස කරනවා. මේ ඇතිකල්ලි මේ වේ. හරි. අපේ ආයතන මුලාව තියෙනකන් ඔය හිතුවනිමේ එළියේ දේ දැනගත්තා කියලා විශ්වාස කරනවා. රුවන්වැලිසෑය කියනකොට හිතුවනිමේ අර අනුරාධපුරයේ තියෙන එක දැන් දැනගත්තා කියලා තමයි හිතන්නේ. දැන් ඇත්තටම දැනගෙන තියෙන්නේ හිතෙන් හදපු එකනේ. ඔය බව අපිට වැහිලා. අවිද්‍යාව නිසා. පේනව නේද? හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන එක ප්‍රඥාව අවදි වෙනකම් පේන්නේ නැහැ. ඒ නිසා තමයි එන්න සමුදේ ධම්මානුපස්සී වෙන්න කියලා වැඩපිළිවෙලක් දෙන්නේ. ඇත්ත දකින්න ඕනේ. කායේ කායනුපස්සී විහෙරති. කායෙහි ඇත්ත දකින්න ඕන නම් කායනුපස්සී විහෙරති වෙන්න. කායනුපස්සී විහෙරති කියන්නේ සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ ධර්මයේ දකින්න. සමුදේ ධර්මයේ දකින්නකොට පේනවා ආයතන මුලාව. අවිද්‍යාව. අවිද්‍යාව නිසයි සතර මහා ධාතු රූපයක් අපි බාරගත්තේ. අවිද්‍යාව නිසයි සතර මහා ධාතු රූපයක් දැඩිව පිළිගත්තේ. දැන් බල්ලගේ අවිද්‍යාව නිසා නේද සතර මහා ධාතු බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා පිළිගත්තේ. නේද? දැනට මේ උපමාවෙන් විතරයි මේක තේරුම් ගන්න පුළුවන්. බල්ලගේ අවිද්‍යාව ආයතන මුලාව නිසා නේද සතර මහා ධාතු බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා. ඇත්ත තත්ත්වය එහෙම එකෙක් නැහෙනේ. නේද? ඇත්ත තත්ත්වය නිරෝධයි. මෝඩකම මත උපද්දල. බල්ලා දන්නේ අපි දන්නවා. හරියට හරි. අපි දන්නේ රහතන් වහන්සේ දන්නවා. බුදුහාමුදුරෝ දන්නවා. හරි. බල්ලා ඒ සිද්ධිය දන්නේ ඌ සමුදය ධම්මානුපස්සී වෙලා නැහෙනේ. අපිත් ඇත්ත දන්නේ නැහැ. අපිත් සමුදේ ධම්මානුපස්සී වෙලා නැහැ. කායනුපස්සනාව වඩලා නැහැ. එතන ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න බව පේන්නේ නැහැ. ඒ පටිච්ච සමුප්පාදේ දැක්කොත් තමයි ධහම දැක්කවෙ. ධහම දැක්කොත් තමයි බුදුන් දැක්කවෙ. බුදුරජාණන් වහන්සේ මොන වගේ කෙනෙක්ද මෙච්චර දෙයක් දේශනා කරන්න කියලා දකින්න පුළුවන් ධහම දැක්කොත්. අපිට හිතාගන්න බැරි දෙයක් මේ. සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බැහැ. අපිට මේ පෙර නොඇසු විරු දහමක් මේ පෙන්වලා දෙන්නේ. හරි. ඒ දහම මොකද්ද? පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද? මේ ඇතිකල්ලි මේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බැහැ. කියන ධර්මතාවය. ඒක දකින්න නම් සමුදය හොයා ගන්න. ඒකට සමුදේයි ඵලයේයි තියෙන සම්බන්ධතාවය තමයි පටිච්ච සමුප්පන්න. සමුදේ තියෙනකම් ඵලය තියෙනවා. සමුදේ දුන්න නැත්තම් ඵලය උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. ආ? අපි දන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. වැහිලා නෙදින්නේ. ඒ හින්දා සමුදේ ධම්මානුපස්සී වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සතිපට්ඨාන. කයක් තියනවා නම් ඒකේ සමුදේ වයන. කායේ කානුපස්සී විහෙරති කියන්නේ සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. දැන් බලන්න ඔය සමුදය අවිද්‍යාව කියලා අහුනෝ ආයතන මුලාව කියලා අහුනෝ. දැන් බල්ලගේ මට්ටමෙන් හිතන්නකෝ. බල්ලා වතුරේ බල්ලෙක් හදන්නේ ආයතන මුලාවෙන්නේ. අවිද්‍යාවෙන් කරන සංස්කාරයක් නේ නේද? දැන් ඔතන දුකක් පේන්නේ නැද්ද? බල්ලා දුකකට අහු වෙලා කියලා පේන්නේ නැද්ද? අපිට පේන. බල්ලට පේන්නේ නැහැ. බල්ලා හයිද වතුරේ බල්ලෙක් හිටියට මට තියෙන දුක මොකද්ද? හැබැයි අපිට පේනවා මුගේ මෝඩගමට හදාගත්ත එකම දුකයි කියලා පේනවා නේද? අන සංකාර දුක්. අවිද්‍යාවෙන් සකස් කිරීමම දුක. ඇත්ත ඇති හැටි නෙමෙයි නිරෝධ දෙයක් මෝඩගමට තියනවා කියලා හිතාගෙන. ඉපදිලා නැති ස්වභාවය මෝඩගමට උපද්දගෙන. සංකාර. එතකොට ඒ සංකාර කියන්නේ දුකම නේද? තේරුණා? ඒවා තමයි එක එක විදිහට විස්තර කරන්නේ. ලෝකයේ පවතින දුකමත්. ලෝකය කිව්වත් දුක කිව්වත් එකමයි. මොකද ඒක සංස්කාරය. දැන් පේනව නේද? වතුරේ බල්ලා නැති වුණොත් විතරද දුක? හදුව එකක් දුක නේද? ඉපදුණත් දුක, පැවැත්තුවත් දුක, ඌ නැති වුණා කිව්වත් දුක. මොකද සංකාර දුක්ඛය. දැන් පේනවද අර සාපේක්ෂ දුකයි මේ ඇත්ත ඇති හැටි දැක්මෙන් එන අවබෝධ වෙන දුකයි. සංකාර දුක්ඛය කියන්නේ ආර්ය සත්‍යය. හැබැයි ඒක තේරුම් ගන්න නම් සමුදය දැකලා ඕක සංස්කාරයක් බව තේරුම් ගන්න ඕන. ඒක අවිද්‍යාවෙන් කරපු සකස් කිරීමක් කියලා තේරුම් ගන්න ඕන. එදාට තමයි දුක්ඛ ආර්ය සත්‍යය තේරුම් ගන්න. සමුදය හොයාගන්න කලින් දුක්ඛ ආර්ය සත්‍යය තේරුම් ගන්න බැහැ. ඒ නිසා තමයි මං කිව්වේ දුක්ඛ ආර්ය සත්‍යය දැනගන්නකොට සමුදය ආර්ය සත්‍යයත් දැනගෙන ඉවරයි. අවිද්‍යාව මතමයි යෝග කියන එක දැනගෙන ඉවරයි. ඒකම දැනගෙන ඉවරයි. අපේ අවිද්‍යාව නිසා ඔක හැදුනට අවිද්‍යාව නැති මනසට උපදී නෑ. නිරෝධයි. නිරෝධ ආර්ය සත්‍යයත් එතනම තියෙනවා. එන නිරෝධ කරන මාර්ගෙත් දැන් තේරුම් ගන්න පුළුවන් නේද? මේ මෝඩකම දුරු කරන්න ඕන. අවිද්‍යාව දුරු කරන්න ඕන. සමුදය දුරු කරන්න ඕන. එතකොට මේ Nirodha Gamini ප්‍රතිපදාව. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, Nirodha ඥානං, මග්ගේ ඥානං. ඔය හතර ආවොත් සම්මාදිට්ඨිය. අයං උච්චති සම්මාදිට්ඨි. මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, Nirodha ඥානං, මග්ගේ ඥානං. ඔය සතර ඥානෙම තියෙනවා එක ඥානයක් ආවොත්. එකක්වත් අඩු නැතුව. ඒකට කියනවා සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති කරගන්න තමයි අපි ධහම උදව් කරගන්න ඕන. සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනාට තමයි ආර්ය මාර්ගේ වඩන්න පුළුවන්. එතකන් ආර්ය මාර්ගේ වැඩෙන්නේ නැහැ. පැහැදිලිද ඔය කියපු ටික? ඔය ටික තමයි තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි ඔක එකපාරට පැහැදිලි වෙන්නේ නැහැ. එකත් ඒ දහමේ හැටි. ඒක ආයේ ආයේ විමසන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන. ඊළඟට ඈ අවිද්‍යාවෙන් වැහිලා. ඉතින් බල්ලට කොච්චර කිව්වත් ওই නිරෝධ ධර්මයක් කියලා ඌට තේරෙන්නේ නැහැ, ඌ පිළිගන්නේ නැහැ. දැන් අපිට කොච්චර කිව්වත් ওই මේසේ නිරෝධ ධර්මයක් කියලා අපිලා ඇස්ති නැහැ. ওই තියෙන එක කොහොමද නැහැ කියන්නේ? ওই තියෙනවනේ. බල්ලක් කියයි අර ඉන්න බල්ලා කොහොමද නැහැ කියන අර පේනවනේ ඉන්නවා. එකම තර්කේ. ඈ එක අවබෝධ වෙනකන් අර ලෝකෙට අයිති දෘෂ්ටියෙන් තර්ක කරනවා. ඒ අවබෝධ වෙන්න එකම මාර්ගයයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ සතර සතිපට්ඨාන. කයක් තියනවා නම් ඒකේ සමුදය හොයාගෙන යන්න. ඇතිවීම ඇති උනේ කොහොමද කියලා හොයාගෙන යන්න. හැබැයි ඒක හොයන්න ඕන තමන් තුල. ඔව් එතකොට තමයි අවිද්‍යාව දුරු වෙන්නේ. ඈ ඇත්ත අහු වෙන්නේ. ප්‍රඥාව පහළ වෙනකොට මෝඩකම දුරු වෙනවා. පැහැදිලිද? පැහැදිලි නැත්නම් අහන්න. මේවා කිව්වට පිළිගන්න ඕනේ නෙවෙයි, තමන් හොයන්න ඕනේ. ලොකු පරීක්ෂණයක් කරන්න තියෙනවා. බැරි කියලා දෙයක් නැහැ. අපි අපි නුවණක් ඇතුව මිනිස්සේ වෙලා ඉපදිලා තියෙන දහමක් අහන්න ලැබිලා තියෙන ඕක ෂණ සම්පත්තිය. ෂණ සම්පත්තිය තියෙන අයට බැහැයි කියලා දෙයක් නැහැ. දැන් ඔය කියන උත්සාහය තියෙන. දැන් කියනකොට තේරුම් ගන්න පුළුවන් නම් බැහැයි කියලා දෙයක් නැහැ. දැන් වීරය කරන්නේ මොකටද කියලා දැනගන්න. නැත්තම් ඔය කරන්න ආලි මොකක් හරි කර කර හිටියට මේ ආර්ය මාර්ගේ වැඩෙන්නේ නැහැ. දහම අහලා තේරුම් ගන්නවා. ඊට පස්සේ Tamanට පුළුවන් තනියෙන් මාර්ගේ වඩන්න. කවුරුවත් ඕන නැහැ. හරියට තේරුම් ගත්තොත්. ඈ? එහෙනම් තේරුම් ගත්තායිට තමයි මේ වගේ තැන් තියෙන්නේ. ඇවිල්ලා ඊට පස්සේ පුරුදු කරන්න තියෙන්නේ. දැනගත්තු දේ භාවිතා කරන්න. භාවිතා බහුලී කතා. ඉස්සෙල්ලා දැනගන්න ඕන, තේරුම් ගන්න ඕන. දහමක් අහලා තේරුම් ගන්න. ඊට පස්සේ ඒක භාවිතා කරන්න බහුලව භාවිතා කරන්න. එහෙම දහමක් තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඈ? හොඳයි, ආයේ පොඩි විවේකයක් ගමු විනාඩි 10ක විතර.